announcements by the Speaker. I wish to inform that establishment of the Parliamentary Caucus on Arts and Cultural Affairs was approved by the Committee on Parliamentary Business at its meeting held on 5th June 2025, and accordingly, the inaugural meeting of the caucus will be held on Friday, 11th of July 2025, that is today, at 11 a.m. in the committee room number 2. And I kindly invite the Honourable Members of Parliament who are interested in this regard to participate in that meeting. Announcement by the Speaker, 2. I wish to inform that an awareness workshop on the activities of the Red Cross and Red Crescent movement in Sri Lanka for the Honourable Members of Parliament conducted by the Sri Lanka Red Cross Society will be held today on 11th July 2025 at 2 p.m. in Committee Room No. 1 of the Parliament. And all the Members of Parliament are kindly requested to participate in this workshop. Presentation of papers by the Speaker. I present the 11th volume, part 2 of the terminal report of the triennial report of the Auditor General of State Banks. Number 2, the 11th volume, part 2 of the triennial report of the Auditor General on Corporation, Boards and Bureaus. 11th volume, part 2 of the triennial report of the Auditor General of Universities, Postgraduate Institutes and Higher Education Institutes. 11th volume, part 2 of the triennial report of the Auditor General on Statutory and Other Funds. And 11th volume, part 9 of the triennial report of the Auditor General on State-Owned Companies. In terms of Section 14 of the National Audit Act No. 19 of 2018, received to the National Audit Office in terms of Article 154(6) of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka. The Honourable Leader of the House.
The Honourable Deputy Speaker, I move that these reports be printed.
I present the 11th volume, Part 1 of the Triennial Report of the Auditor General on Independent Commissions. 11th volume, part 1 of the triennial report of the Auditor General on Departments. 11th volume, part 1 of the triennial report of the Auditor General of District Secretaries. 11th volume, part 1 of the triennial report of the Auditor General on Ministries and State Ministries. 11th volume, part 4 of the triennial report of the Auditor General on Foreign Funded Projects. 11th volume, part 5 of the triennial report of the Auditor General of Provincial Councils. 11th volume, part 6 of the triennial report of the Auditor General on Local Authorities, and 11th volume, triennial report of the Auditor General on Environmental Audits and Performance Audits. In terms of Section 14 of the National Audit Act No. 19 of 2018, received to the National Audit Office in terms of Article 154(6) of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka. The Honourable Leader of the House of Parliament.
Honourable Deputy Speaker, I move that these reports be printed.
Presentation of papers. The Honourable Prime Minister and Minister of Education, Higher Education and Vocational Education.
Honourable Deputy Speaker, I present the annual report of the Ranaviru Seva Authority for the year 2023. I move that this report be referred to the Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection. I present the annual performance report of the Sri Lanka Customs for the year 2024. The annual performance report of the Department of Census and Statistics for the year 2024. The performance report of the Department of Public Enterprises for the year 2024. And the performance report of the Ministry of Finance, Planning and Economic Development for the year 2024. I move that these reports be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations. I present the annual performance report of the Educational Publications Department for the year 2024. I move that this report be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital. I present the order made by the Minister of Finance, Planning and Economic Development under Section 2 of the Tobacco Act, Tax Act No. 8 of 1999 as amended relating to the imposition of tobacco tax on BD and published in the Gazette Extraordinary number 2430/16 of 1st April 2025. I move that this order be referred to the Committee on Public Finance.
Presentation of papers. Number two, the Honourable Minister of Transport, Highways, Ports and Civil Aviation.
And the Honourable Deputy Speaker, I present the annual performance report of the Ministry of Transport, Highways, Ports and Civil Aviation for the year 2024. I move that this report be referred to the Sectoral Oversight Committee on Infrastructure and Strategic Development.
Presentation of papers. Number three, the Honourable Minister of Health and Mass Media.
ගරුණියෝජක කතානායකතුමනි 2024 වර්ෂය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව සෞඛ්‍ය ජනමාධ්‍ය හා කාන්තා සෞඛ්‍ය බල ගැන්වීම පිළිබඳ ආංශික අධ්‍යක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
The presentation of papers number 4, the Honorable Minister of Plantation and Community Infrastructure.
ගරුණියෝජක කතානායකතුමනි 2024 වර්ෂය සඳහා කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරයේ කෘෂිකර්මය හා සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධ්‍යක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1959 අංක 16 දරන තේ අපනයන බදු සහ පාලන පනතේ 7.1 සහ 8.2 වගන්ති සමග කියවිය යුතු 15 වගන්ති යටතේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති විසින් සාදන ලදුව 2023 අගෝස්තු 5 දින ඇති අංක 23.43 අලිරක් 63 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
Presentation of paper number 5, the Honorable Minister of Public Administration, Provincial Councils and Local Government.
නියෝජක කතානායකතුමනි 2024 වර්ෂය සඳහා හිමිකම් රක්ෂණ අරමුදලේ කාර්යසාධන වාර්තාව හා ගිණුම් සහ 2024 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව හා ගිණුම් මම ඉදිරිපත් කරමි. මේ වාර්තා රාජ්‍ය පාලනයේ යුක්තිය හා සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
Presentation of paper number 6, the Honorable Minister of Justice and National Integration.
I present the annual performance report of the Department of Community-Based Corrections for the year 2024 and performance report of the Register of the Supreme Court for the year 2024. I move that these reports be referred to the Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection. I present the regulations made by the Minister of Justice and National Integration under Section 61, read with Section 45 of the Judicature Act, No. 2 of 1978, and published in Gazette Extraordinary No. 2439/34 of 4th of June 2025. I move that these regulations be referred to the Ministerial Consultative Committee on Justice and National Integration.
Presentation of paper No. 7, the Honorable Minister of Environment.
ගරුණියෝජක කතානායකතුමනි 2022 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා රාජ්‍ය දව සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා පරිසරයේ කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
Present of papers number 8, the Honorable Minister of Rural Development, Social Security and Community Infrastructure.
Honorable Deputy Speaker, I present the performance report of the former Ministry of Women, Child Affairs and Social Empowerment for the year 2024. I move that this report be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital.
Presentation of public petitions. The Honorable Dr. Namal Sudarshana, Member of Parliament.
නියෝජ්‍ය කතානායකතුමනි කුඹුක්කව කරුවලගස පාර මයිලමඩ 30 යන ලිපිණි පදිංචි චන්ද්‍රකාන්ත වීරසිංහ මහත්මියගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නවා.
Presentation of public petitions. Honorable Arun Hemachandra, Member of Parliament.
Honorable Deputy Speaker, I present a petition received from Mr. L.J. Baptist of No. 72, Post Office Lane, Trincomalee.
Presentation of public petitions. Honorable Anuradha Jayaratna, Attorney at Law, Member of Parliament.
Honorable Deputy Speaker, I present the petition received from Mr. S.A. Saliranjit Bandara of No. 102.2, Kirinda, Hodiyadeniya, Gampala.
Presentation of public petition, the Honorable Chamara Sampath Dasanayake, Member of Parliament.
Garu Kathanayake Thumani, Passara Kovil Kade Anka Dolahen, 135 Danna Sthane Padinchi, KD Jayanta Ranjit Mahatage Labunu Pessama Piliganwai.
Presentation of public petition, the Honorable Mrs. Hiruni Vijay Singh, Attorney at Law, Member of Parliament.
ගරු කතානායකතුමනි, හලාවත අලුත්වත්ත අංක 137 18 දරණ ස්ථානයේ පදිංචි WHA කුමාර් තමිල් මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නවා.
Presentation of public petitions. Honorable Devananda Suravira, Member of Parliament, two petitions.
ගරු කතානායකතුමනි, නොගේගොඩ මිරිහාන ගල්වල පාර අංක 49 දරණ ස්ථානයේ පදිංචි ඒ ගමගේ මහතා සහ වෙනත් 7 දෙනෙකුගෙන් ලැබුණු පෙස්සමක් සහ මහරගම දඹහෙන පාර නොම්බර 10 ඒ ධර්ණ ස්ථානයේ පදිංචි වලිමනු රාජ් මෙන්ඩිස් අබේසේකර මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නවා.
Presentation of public petition, the Honorable Major General Retired GD Surya Bandara, Member of Parliament.
Honorable Deputy Speaker, I present a petition received from Mr. ID Dayaratna of Lekambatha Barigoda Nakavatha.
Petitions stand referred to the Committee on Public Petitions. Questions for oral answers. Mr. Hesha Vitanage, Ankumbara Arachi. Questions for oral answers. Honorable Chaminda Vijayasiri to ask the Prime Minister and Minister of Education, Higher Education and Vocational Education.
Honorable Deputy Speaker, A1 Sri Lanka ve Siduvu Pasku Praharaya Sambandhen Vimarshanaya Kirimata Patkara Athi Vimarshana Commission Sabha Sankhyava Ekaki. 2. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මැතිතුමා, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මැතිතුමා, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ මැතිතුමා, විශ්‍රාම මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු මැතිතුමා, විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් WMMR අධිකාරි මැතිතුමා. ප්‍රශ්න 3. අංක 21 ඇලයිරක් 0.3743 ඇලයිරක් 301 ඇලයිරක් 0.06 වූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම් සභා වාර්තාව යන මෑයින් ඉදිරිපත් කරන ලද සංදේශයට 2021/22 දින ඇතිව ලද අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව අදාළ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව ජනාධිපති කාර්යාලය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද එම වාර්තාව 2021/2/25 දින ඇතිව පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත. එබැවින් දැනටමත් සභා කර ඇති එකී වාර්තාවේහි නිර්දේශ නැවත වරක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. 4. මේ වන විට නීතිපතිවරයා විසින් මෙකී විමර්ශන කොමිසම් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතී. ඒ අනුව නීතිපතිවරයා විසින් දෙනු ලබන අවසන් නිර්දේශ මත පදනම්ව ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගැනීමට වත්මන් රජය නොපැකිලිව කටයුතු කරනු ඇත. එපමණක්ද නොව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පත්කර ඇති විමර්ශන කොමිසම් සභා ජනාධිපති පරීක්ෂණ කමිටු විසින් ලබා දී ඇති නිර්දේශ නීතිපති උපදේශ ප්‍රකාරව සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. අදාළ නොවේ.
සුතිගරු අගමැතිතුමිය, ගරු නියෝජකතානායකතුමනි, ඔගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ඇතරව ගරු අගමැතිතුමිය කලින් කොමිෂන් වාර්තාව සභාගත කරලා තිබෙන නිසා විගණවත ලබා නොදී ඉතුරු ඇහැයි කියන කාරණේ අපි එකඟ වෙනවා. ඔබ මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නය ඇහුවම ඒක ලබා දිය යුතුව තිබෙනවා. කෙසේ වෙතත් ඔබතුමිය හරි, මොකද අපි මේ පාරණි තුවාලයක්. ඒක යහපාලන ආණ්ඩුවේ නියෝජනයේදී සමහර වෙලාවට ඒ නියෝජනය වීමේ චෝදිතයන්ගේ වගකියුතු පුද්ගලයෙක් හැටියට අපිට මේක හරවුසන්න ඕනෙත් නැහැ, පාරන්න ඕනෙත් නැහැ. හැබැයි සැබෑ වගකියුතු පුද්ගලය කවුද කියන කාරණේ ආණ්ඩු ගණනාවක් යෝජනා කරලා ඔබ ඇතුළු. දැන් පෞගිය අවසාන බ්‍රහස්පතින්දා තිබිච්ච ඒ වාදයේ තුලත් කරුණු ගණනාවක් අනාවරණය වුණා ගරු අගමැතිතුමනි. මේ වාර්තා තුළ අනාවරණය නොවිච්ච කාරණා අනාවරණය වුණා. ඔබතුමාට මම වකීමෙන් කියනවා ගරු මුතුමන රෞමන් මන්ත්‍රීතුමා, වගකීතු හෝඩාවාකරු නියෝජ කතානායකතුමනි, මේ වාර්තාවලට අන්තර්ගත විය යුතු වාර්තා ගැන අපි කතා කරනමුත් අන්තර්ගත යුතු කාරණයක් පිළිබඳව එතුමා යෝජනා කරා. ඒක තමයි විශේෂ ආණ්ඩුවේ ඉන්න නියෝජ්‍ය ඇමති අනුර ජයසේකර මැතිතුමා පිළිබඳව එතුමාත් ඒක පිළිගත්තා. එතුමා සහරා පිළිබඳව කවුද අරන් ගියේ ඒ වෙලාවේ ඒ මොහොතේ එතුමා හිටියා ඒ පිළිබඳව දන්නවා වගේම එතුමා යෝජනා කරා රාජබුද්ධයන්ශී සමහර නිලධාරි මේ ඇතුළේ ඉන්නවා හැබැයි ඒක ඒ එන්න ඒ ඒ හෝඩුවාව ගරු අගමැතිතුමිය තව සපත කරනවා යම් හයියක් දෙනවා ඔබේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා රාජයේ නිලධාරී පරීක්ෂා කළ යුතුයි කියන අපේ කාදිනල් උන්වහන්සේතුමා එතෙ මෙන්න මේ අතර යම් සංගවිච්ච කාරණා තිබෙන බව අපිට වැටහෙනවා මම කලින් කිව්ව ගරු නිජ කතානායකතුමනි අපි මේකේ චූදිතයෝ ඇටියට අපි මේක හෙළිදරව් කරලා දෙන්නලු ඔබතුමා ඔබතුමියලත් එහෙමයි ආණ්ඩුවත් එහෙමයි හැබැයි අපි දැන් තේරෙන කාරණේ ජනාධිපතිතුමාගේ කාරණේ සහ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ කාරණේ හරහා තිබෙනවා හොරාගේ අම්මගෙන් තමයි මෙතෙක් කල් පේන අහලා තිබෙන්නේ හැබැයි ඔබත් එහෙමයි තමයි මේවා කියලා වැඩක් නැහැනේ ගරු අගමැතිතුමිය දැන් රාජ්‍ය පරීක්ෂා කළ යුතුයි කියන්නේ මේකට ඒ බුද්ධිආංශයේ නිලධාරී නොවේවා ඔබ පරීක්ෂණපත් කළා තියෙන නිලධාරී නොවේවා එවකට ආණ්ඩුපත් කරපු නිලධාරී නොවේවා මේ 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 බොම්බ ප්‍රහාරයේ සතුව දන්න කාරණය සිදුවීම සඳහා ඍජු හෝ වක්‍ර හෝ මොනියම් බලපෑමක් කොහොමද සිද්ධ කරයි කියන කාරණේ මේ මේ වර්තමාන හෝඩුවාවන් තුළ ජනාධිපතිතුමා සහ ඔබේ නියෝජ්‍ය අමාත්‍යභාවය පිළිගැනීම තුළ තිබෙනවා ගරු අගමැතිතුමනි එහෙමනම් ඇයි මේ හොරාගේ අම්මගෙන් පේන අහා ඉන්නේ නැතුව මේ මේ රාජ්‍යයේ පරීක්ෂණයට භාජන විය යුතු නිලධාරීන් ඔබ ඔබ වගේ ඍජුව තීන්දු ගන්න ඍජුව දඬුවම් දෙන ඒ කණ්ඩායම හැටියට තුවාලේ පාර පාර ඉන්නේ නැතු මේක නිට්ටාවටම සුව කරන්න පුළුවන් කාරණේ දැනුවත් තියෙද්දි විශේෂම ජනාධිපතිතුමා දැන් දන්නවා කවුද මේ රාජ්‍යය ඇතුළේ ඉන්නේ කියලා කාරණා ප්‍රශ්න තමයි මේක මේ ප්‍රශ්න තමයි වැළම කියාගෙන මේ ප්‍රශ්න තමයි කියන්නේ මේ කොමිෂන් වාර්තාවට ඇතුළු විය යුතු මේ කාරණය ඇතුළු නොවී තියෙන හැබැයි ඔබ දන්නවා එමනම් ජනාධිපතිතුමා රාජ්‍ය පරීක්ෂා කරන නිලධාරිනුත් නියෝජ්‍ය අමාත්‍යතුමා කියන ඒ නිලධාරිනුත් එමනම් බුද්ධිංශී නිලධාරිනුත් ඒ පරීක්ෂාවට භාජන වෙලා තියෙනවා. එයාලා මේ වාර්තාව ඇතුළේ තිබෙනවාද කියන කාරණේ පිළිබඳව අපිට දැනගන්න ඕනේ.
ඔකේ. නායකතුමනි මත් තේරෙන්නේ නැතන ප්‍රශ්නේ මොකද්ද කියලා. දවසක විවාදයක් තිබ්බා මේ පිළිබඳ මම හිතන්නේ ඇතිතරම් කරුණු ඉදිරිපත් වුණා. එතුමා දීලා තියෙන ප්‍රශ්නේ අහන්නේ 2021 කොමිෂන් සභාවේ වාර්තාව ගැන ඒක 2021 ඉඳන්ම සභාගත කරලා තියෙන ඉතින් ඒකේ කරුණු ඕනතරම් එතුමාටත් මෙතන ඉන්න සියලු දෙනාටමත් බලන්න පුළුවන්. එතකොට ඒ කාලේ නොවෙච්ච විමර්ශන ගැන අපිට කරන්න දෙයක් නැහැනේ. ඒක අපි ඒ කාලය තුළ දිගින් දිගටම ප්‍රශ්න කරා. අපේ ආණ්ඩුව පත් වෙලා තමයි මේක නිසි පරිදි විමර්ශන කටයුතු කරගන්නේ. ඒක ඒ විමර්ශනය හින්දාම තමයි මේ සතියේම තිබ්බ විවාදය තුළ අලුත් කරුණු ගණනාවක් හෙළිදරව් වුණ බව ඉතාමත්ම පැහැදිලි. ඒ කරුණු අනුව තමයි විමර්ශන කටයුතු කරන්නේ. ඉතින් ඇත්තටම නියෝජ කතාවේ මත ඊට එහා කියන්න දෙයක් නැහැ. මොකද ප්‍රශ්නයක් එතන තිබ්බේ නැහැ. නැවත වතාවක් අපි සියලු දෙනා දාන්න කරුණු ඉදිරිපත් කිරීමක් තමයි ගරු මන්ත්‍රීතුමා කරේ.
එතකොට ගරු අගමැතිතුමිය මම ඔබතුමියගේ බුද්ධි පරීක්ෂා කරන්න යන ඔබ මෙලට අගමැතිතුමියනේ. මම අහපු ප්‍රශ්නය දැන් ඒ ඔබතුමිය කිව්ව පෞගේ වාස්තු දිප සාකච්ඡාව තුළ මේ පාස්කු කොමිෂන් වාර්තාව තුළට අලුත් නිර්දේශයන් එහෙම අලුත් වාර්තාවට එකතු යුතු කාරණා පිළිබඳ හෝඩුවාවන් එකතු වුණා. ඒක තමයි ඔබ දැන් පරීක්ෂා කරන කියන කාරණය තුළ මම ඇහුවේ. දැන් ජනාධිපතිතුමා කියනවා කාදිනල් උන්වහන්සේ ඉදිරිපිට මේ රාජ්‍යයේ පරීක්ෂා කළ යුතුයි කියන කාරණා. එතකොට ඒකට අපි දකින දේ තමයි අපිට හැඟෙන දේ තමයි උජවරවුවන් මන්ත්‍රීතුමා කියපු කාරණේ තමයි අදාළ නියෝජ්‍ය අමාත්‍යතුමා ඒ කාලේ හිටියා. හැබැයි එතුමා පිළිගත්තා හිටියා. හැබැයි එතුමා කියනවා කතාවේ ඔව් සමහර බුද්ධිආංශයේ නිලධාරීන් මේකට ඍජුව වක්‍රව සම්බන්ධ වුණයි කියන කාරණේ එතුමා කොමිෂන් සභාවට ගිහිල්ලා කිව්වයි කියලා. අනේ ඒකයි අපි අහන්නේ. එතකොට ඔබේ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයාත් ඔබේ ආණ්ඩුවේ ප්‍රධාන ජනාධිපතිවරයාත් මේ පිළිබඳව පැහැදිලි හෝඩුවාවන් සියල්ල දන්නවා.
ගරු මන්ත්‍රීතුමා
දෙවන ප්‍රශ්නේ. දන්නවා. ඒක නිසා දැන් මේ පාස්කුව කියන්නේ ඔබතුමාලාට ගැලවෙන්න බෑ. අපි දන්නේ නෑ මේක තේරෙන්නේ නෑ මේ ප්‍රශ්නේ අපිට අදාළ නෑ වගේ එකෙන් ඉස්සලා යන්න එපා. ඒක සම්ප්‍රදාය වෙලා තියෙනවා ඔබතුමා ඔබතුමියලා යන්න. ඔබතුමිය හැම වෙන්නේ ඔබතුමා ජාතික ජන බලවේගේ නායකතුමිය මං හිතේ දන්න විදියට. ඔබතුමිය තමයි මේ ආණ්ඩුවේ ගොඩනැගීම. ඔබතුමිය තමයි මේ ආණ්ඩුවේ හැදෙන්න ප්‍රධාන හේතුව. DVP එක දිනන්නේ නෑ ඔබතුමිය නැත්තා. ඒක ඇත්ත කතාව. නේද? පොඩ්ඩක් අගමැතිතුමියගේ ඇත්ත.
Honorable Chaminda Vijayasiri, can you come to the second supplementary question?
Give me a time, Honorable Speaker. I will ask my question. ඒ නිසා මම ඔබතුමිය දැකලා DVP කට්ටියට සද වෙනවා.
මේ යථාර්ථය මම කියන්නේ ජන ජාතික ජන බලවේගී නායිකාවේ හැටියට මේ පාස්තු පාරේ සම්බන්ධව මේ ජනාධිපතිතුමා නියෝජ්‍ය අමාත්‍යතුමා කියන කාරණය පරීක්ෂා කර විවිධී ඒක විනිවිද භාවකී පරීක්ෂා කරනවායි කියන කාරණේ කියන්න පුළුවන්ද ඔබතුමිය?
ඕකේ. අර නියෝජ කතානායකතුමා මට නම් තේරෙන්නේ නැහැ මොකද්ද ප්‍රශ්නේ කියලා. මොකෝ අපි පැහැදිලිව මේ විමර්ශනය කරනවා මෙතන ලිස්සලා යන පැනලා යන කිසි මේ පැනලා ගිය ඉතිහාසයක් නේ තියෙන්නේ. ඒක වෙනස් කරේ අපේ ආණ්ඩුව. ඒක තුල තමයි මේ අලුත් කරුණු උනා ඉදිරිපත් උනේ. ඒ අලුත් කරුණු ඉදිරිපත් වෙලා ඒ අලුත් කරුණු පාර්ලිමේන්තුවට දැනුම් දීලා තියෙන්නේ. ඉතින් ඉතාමත්ම විරුද්ධව මේ විමර්ශනය සිද්ධ වෙනවා. විමර්ශනය අපි කරගෙන යනවා. විමර්ශනයට අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ලම අරගෙන ඒවා අපි ජනතාවට දැනුවත් කරන්න. ඒක ගැන කිසිම හංගන්න දෙයක් නැහැ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට මේකේ හංගන්න කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අපි ඒවා සොයා ගන්න සිලිසියලුම කරුණු අපි ජනතාවට දැනුවත් කරන්න අවශ්‍ය වෙලාවට. බොහොම ස්තුතියි.
Second, third oral question, Honorable Danushika Ranganath, who asked the Minister of Finance, Planning and Economic Development. Absolutely. Number four, questions for oral answers. Honorable W.H.N. Dharmasena to ask the Minister of Agriculture, Livestock, Land and Irrigation. Honorable question for oral answers. Number five, Honorable M. Nizam Kariappa, President's Council to ask the Minister of Transport, Highways, Ports and Civil Aviation. Question number six for oral answers. Honorable Sunil Ratnasiri to ask the Minister of Trade, Commerce, Food Security and Cooperative Development.
මේ පෙරතර ලබා දෙද්දී ගරු මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නට අදාළව මේ ප්‍රශ්නේ අහන්නේ ප්‍රශ්න ආ එක එවකට තිබූ ප්‍රශ්න අහන්නේ මහපොළ භාරකාර අරමුදල යටතේ පැවති ස්ලිට් ආයතනය පිළිබඳව මෙයම් අර්බුදකාරී තත්ත්වයක් තිබෙන නිසාම සමහර පිළිතුරේ කරුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහපොළ භාරකාර අරමුදල සතුව නොමැති වීම විසින් යම් පිළිතුරේ අසම්පූර්ණ බවක් තියෙන පුළුවන්. නමුත් ඔබතුමා මේ වෙලාවේ අපි ඒකට ගන්න ක්‍රියාමාර්ග ප්‍රමාණිකුත් තිබෙනවා. නමුත් ලබා දී ඇති පිළිතුර මම මෙසේ ඔබතුමාට ඉදිරිපත් කරනවා. ආ එක එවකට තිබූ අභ්‍යන්තර හා අන්තර්ජාතික වාණිජ කටයුතු ආහාර අමාත්‍යාංශය මගින් මුදල් ලබා දී ඇත. මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍ය භාර අරමුදල මගින් ගොඩනැගිලි ඉදිකිරීම් මුදල් ලබා දී ඇත. දෙක ලබා දී ඇති මුදල රුපියල් මිලියන 373 කි 1413 නොදනි විස්තර ලලිත් ඇතුළත් මුදලේ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතුව නොමැත. 4 නොදනි විස්තර ලලිත් ඇතුළත් මුදලේ මහපොළ උසස් අධ්‍යාපන අරමුදල සතුව නොමැත. 5 නොදනි 6 නොදනි ආ ඔබතුමා මේකේ ප්‍රශ්නේ අහලා තියෙන ප්‍රශ්නේට අදාළව තමයි මේ පිළිතුර දෙන්නේ. මොකද මහපොළ උසස් අධ්‍යාපන භාර අරමුදල සතුව මේ තොරතුරු නැති නිසා ආයන්න අමාත්‍ය මණ්ඩලයේ ලේකම්ගේ අමාත්‍ය මණ්ඩල 17 ඇලීරක් 0956 ඇලීරක් 701 ඇලීරක් 011 අංක හා 2017 5/24 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණ පරිදි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය රජයට අයත් නොවන ස්වයං තීරණ ගැනීමේ හැකියාව ඇති ආයතනයක් ලෙස පිළිගැනීමට හා එම ආයතනයට කිසිදු අමාත්‍යාංශයක විෂයපතයට නොගැලෙන පරිදි කටයුතු කිරීමට අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව 2017 7/5 වන දිනදී 2026 අංක 35 අංක දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ මගින් එම ආයතනයේ 2017 5/16 දින සිට කිසිදු අමාත්‍යාංශයක් අතර නොගැනෙන බවට ගැසට් පත්‍රයේ නිකුත් කර ඇත. එසේ හෙයින් මෙම අමාත්‍යාංශයට ඒ සම්බන්ධ ක්‍රියාමාර්ගගත නොහැක ගැසට් නිවේදනය අමාත්‍යාංශ මණ්ඩල තීරණ මේ අමුණා තියෙනවා. ඇය අදාළ නොවේ. සගරු මන්ත්‍රීතුමා මේ අහපු ප්‍රශ්නේ සමහර මේ තොරතුරු ප්‍රමාණයක් අපසතුව නැහැ. ඒවත් තමයි ඔබතුමා අහපු පළවෙනි එකේ 5 නොදනි සහ 6 නොදනි කියලා තියෙන්නේ. මේකේ මේ වෙනකොට මහපොළ භාර අරමුදල මේ පිළිබඳව ගන්නා වූ ක්‍රියාමාර්ග ප්‍රමාණයක් තිබෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදී අවශ්‍ය නම් දැනුම් දෙන්න පුළුවන් ඔබතුමන්ට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා විසින් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල හඳුන්වා දෙමින් අඩු ආදායම්ලාභී සිසු දරුවන්ට උසස් අධ්‍යාපන කටයුතු පිණිස මූල්‍යමය පහසුකම් ලබා දීම අරමුණු කරගත්තා. 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත මගින් ව්‍යස්ථාපිත භාරයක් බවට මේක පත් කරා. මහපොළ භාර අරමුදලේ පවත්නා වාර්ෂික පොලී අනුපාතය මගින් ලබන ආදායම වියදම් සපුරාලීමට ප්‍රමාණවත් නොවුණු බැවින් පවත්නා වෙළඳපොළ අනුපාතයේ මත 1.225 පොලී අනුපාතයකට ජාතික සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 175ක ණය මුදලක් ලබා ගැනීමට තීන්දුව කරනවා. මහපොළ අරමුදලින් කඩුවෙල මාළමේ ප්‍රදේශයෙන් අක්කර 25ක විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කරගන්නවා. ඒ වගේම රුපියල් මිලියන 373ක් වියදම් කරලා 1999 ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ආරම්භ කිරීම කරනවා. මගේ පළවෙනි ප්‍රශ්නය වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙසේ විශාල භූමි භාගයක් සහ අතිවිශාල මුදලක් වැය කරමින් නිර්මාණය කරන ලද ස්ලිට් ආයතනය 2017/5/24 වෙනි දින අමාත්‍ය මණ්ඩල තීරණ අනුව මේ ආයතනයේ රජයට අයත් නොවන ස්වයං තීරණ ගැනීමේ හැකියාව ඇති ආයතනයක් බවට පත්කිරීමට හා ඒ පිළිගැනීමට කටයුතු කරනවා. මෙවැනි සාහසික තීන්දුවක් ගන්නේ කාගේ කවර උවමනාවකටද කියන එක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ පළවෙනි ප්‍රශ්නය වෙන්නේ.
නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා අහන පළවෙනි අතුරු ප්‍රශ්නයට අදාළව ඔබතුමා කිව්වා වගේම මේ මහපොළ භාර අරමුදල ලලිතත්මතුමනි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පිහිටවපු මොහොතේ සිට මේක ක්‍රියාත්මක කරන් එද්දී විවිධ අවස්ථාවල විවිධ කටයුතු සඳහා මේ භාර අරමුදලේ ආයෝජන සහ නැත්නම් ආදායම එකතු කර ගැනීම සඳහා වෙච්ච ව්‍යාපෘති පටන් අරන් තියෙනවා. එකක් තමයි ස්ලිට් එක. එතන මේ ස්ලිට් එකට අදාළවම ඔබතුමාට පිළිතුරේ දුන්නා රුපියල් මිලියන 373ක් ලබා දීලා තියෙනවා මේ ඉදිකිරීම කටයුතු සඳහා. එතන 2015 වෙනකන් ස්ලිට් එක මහපොළ භාර අරමුදල විසින් භාර දෙන ලද කළමනාකරණ මණ්ඩලයක් විසින් තමයි ගරු මන්ත්‍රීතුමා මෙහෙව්වේ. හැබැයි 2017 වෙනකොට, ඒ කියන්නේ 2015 පත්වෙච්ච ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ජන කවුද මෛත්‍රීපාල සිරිසේන ඇතුළු මේ එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහත්තයාත් ඒ කාලේ මේ ආණ්ඩුවේ, මේ අය හිටපු ආණ්ඩුව 2015 තීරණයක් ගන්නවා කිසිදු මහපොළ භාර අරමුදලේ අවබෝධකින් තොරව මහපොළ භාර අරමුදලට භාරකරුවන් ලෙස පත් කරපු මිනිස්සු ගිවිසුමක් ගහනවා. ඒ ගිවිසුමක් ගහන්න කිසිදු තැනක අනුමැතිය දීලා නැහැ. ඒතර මේ අදාළ අමාත්‍යාංශ යටතේ අමාත්‍යාංශ අපි හොයලා බැලුවා අනුමැතියක් දීලා නැහැ. ඒතර අමාත්‍යාංශක අනුමැතියක් නැහැ. මහපොළ භාර අරමුදල විසින් මේකට අදාළ තීරණයක් අරගෙනත් නැහැ. ගරු මන්ත්‍රීතුමා, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහපොළ භාර අරමුදලේ සාමාන්‍ය සභාපතිවරයා බවට පත්වෙන්නේ අග්‍රනිෂ්කාරවරයා. එතන මේ අග්‍රනිෂ්කාරී ශ්‍රී පවන් මහත්මයා ඉන්නකොට තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. එතුමාගේ චේම්බර් එකේ මේ සිද්ධිය සිද්ධ වුණා කියලා තමයි මේ තීරණයක් ගත්තා කියලා තමයි මේ ගිවිසුම අස්සම් කරන්නේ. හැබැයි ඒ ගිවිසුම අස්සම් කරන්න පෙර මෙහෙම ගිවිසුමක් අස්සම් කරනවා කියලා අමාත්‍යවරයා කැබිනට් එකටවත් එහෙම තීරණයක් ගත්තා කියලාවත් නැහැ. අවසානයේ මේ පිළිබඳව ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමක් පවත්වනවා. ඒ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේදී හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිනිශ්චකාරතුමන් කියනවා මෙහෙම තීරණයක් එතුමාගේ චේම්බර් එකේ ගත්තේ නැහැ කියලා. ජනාධිපති කොමිසමට එහෙම තීරණයක් ගත්තේ නැහැ කියලා කොමිසම ඉදිරියේ තියෙනවා. ඊට පස්සේ මහපොළ භාර අරමුදල කරු මන්ත්‍රීතුමා කැඳවන ප්‍රශ්නයක් එනවා. හේතුව ශ්‍රීපවන් සීජේ ශ්‍රීපවන් මහත්මයා කැඳවන්නේ නැහැ, මොකද එතුමාගේ චේම්බර් එකේදී මෙහෙම එකක් වුණා කියලා ආණ්ඩුව කරපු බරපතල ඒ වැරද්දක් නෙමෙයි, ඒක ඩීල් එකක්. එතකොට හිටපු ගාමිණී ජයවික්‍රම පෙරේරායි සරත් අමනුගමයි දෙන්න තමයි මේ චේම්බර් එකට ගිහිල්ලා මේ වැඩේට මැදිහත් වෙලා තියෙන. එතුමා කැඳවන්නේ නැති නිසා මහපොළ පනතාපහ සංශෝධනය කරන්න යනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි සභාපතිවරයෙක් පත් කරගන්න. ඒ අනුව තමයි හිටපු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරයෙක් හෝ හිටපු ඔඩිටර් ජෙනරාල් විකන කාධිපතිවරයෙක් මේක සභාපති ලෙස නැවත පන්ස සංශෝධනය කළ මේක කැඳවන්නේ. එනිසා කිසිදු තැනක මේ මහපොළ බාර අරමුදල සතුව තිබිච්ච දේපලක් වෙන ඒ සබ්සිඩියර එකක් වෙන ස්විට් ආයතනය වෙනත් කිසිදු පාර්ශවයකට ලබා දීම සඳහා හෝ වෙනත් කිසිදු පාර්ශවයකට බදු දීම සඳහා හෝ තීරණයක් කරන්නේ නැහැ. ඒක සීජේ ශ්‍රීපවන් ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ තොරතුරු සාක්ෂි දීලා තියෙනවා. එහෙම දෙද්දී හිටපු ආණ්ඩුව 2015 පස්සේ හිටපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ කටයුත්ත කරලා තියෙනවා. ඒ වෙලාවේ හිටපු කැබිනට් මණ්ඩලය මේ කටයුත්තට අනුමැතිය දීලා තියෙනවා. ජනාධිපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය 2015 ගහපු ගිවිසුමට තමයි 2017 ගරු මන්ත්‍රීතුමා අනුමැතිය දෙන්නේ. ඒ කියන්නේ හොරාට කලින් කෙහෙල් කරන වැට පැනලා අවසානයේ හොරා පයින්නවා වගේ තමයි කට්ටිය එකතුලා මේක දීලා අවසානයේ කැබිනට් එක අනුමැතිය දීලා තියෙන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ස්විට් ආයතනයේ සහ මහපොළ බාර අරමුදල අතර ගිවිසුම් තුනක් සිද්ධ වෙලා තියෙනවා. පළවෙනි ගිවිසුම 2003 මාර්තු 19 දින ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ පරිපාලන කටයුතු කළමනාකරණය කිරීම සඳහා වසර 8කට මහපොළ බාරකාර අරමුදල හා ස්විට් ආයතනයේ මත ගිවිසුම් ගතවීම සිද්ධ වෙනවා. මේ ගිවිසුම තියෙද්දී ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ගිවිසුම අවලංගු කළා 2005 නොවැම්බර් 14 දින නැවත ගිවිසුමකට එළඹෙනවා. ඒ අනුව මේකේ එකඟතාවයකට පත්වෙනවා. ස්ලිට් ආයතනයේ ලබන වාර්ෂික සුද්ධ ලාභයෙන් 120% හෝ මිලියන 8ක් යන්නෙන් වැඩි කොටස මහපොළ බාර අරමුදලට ලබා දෙන්න. ඒ වගේම ස්ලිට් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ නියෝජිතයන් 5 දෙනෙක් පත් කිරීමේ බලය මහපොළ බාර අරමුදලට ලබා දෙන්නට. ඒ වගේම ස්ලිට් ආයතනයේ නව ව්‍යාපෘති සිද්ධ කරනවා නම් අනිවාර්යයෙන්ම මහපොළ බාර අරමුදලේ අනුමැතිය ලබා ගන්න ඕනි කියලා. එහෙම තිබ්බ ගිවිසුම, මේ ගිවිසුම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2005 නොවැම්බර් 14 දින එළඹි මේ ගිවිසුම 2015 මැයි 12 දින අවලංගු කරලා හරි අපූරු අලුත් ගිවිසුමකට එළඹෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, මේ ගිවිසුමේ තිබෙන වගන්ති පළවෙනි එක, මේක ස්විට් ආයතනයේ පිහිටි රජයේ ඉඩම සහ ගොඩනැගිල්ල වසර 60කට ගරු නියෝජ්‍ය කතානායකතුමනි බදු දීලා තියෙනවා කිසිදු අනුදැනුමකින් තොරව. දෙවැනි එක, ස්විට් ආයතනයේ කිසිදු රාජ්‍ය ආයතනයකට අයත් නොවන ස්වාධීන ආයතනයක් බවට පත් කරලා තියෙනවා. තුන්වැනි එක, මහපොර බාර අරමුදල ස්විට් ආයතනයේ අධ්‍යයනය කටයුතු සඳහා කිසිදු මැදිහත්වීමක් කළ නොහැකි බව දැනුම් දීලා තියෙනවා. හතරවෙනි එක, ස්ට්‍රික්ට් ආයතනයට අවශ්‍ය පරිදි එය අවශ්‍ය නම් අතුරු බදුදීම් උකස් කිරීම් මහපොළ බාර අරමුදලෙන් නොවිමසා කිරීමේ හැකියාව තියෙනවා. අවසානයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ස්ට්‍රික්ට් ආයතනයේ ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් සඳහා යෙදූ මිලියන 373 වෙනුවෙන් මිලියන 408ක් ගෙවනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි මේගොල්ලොන්ගේ 2020 2020 සුද්ධ ලාභය විතරක් මිලියන 463ක් වෙනවා. ඒ නිසා එක වර්ෂයක සුද්ධ ලාභයේ පමණක් මේ ස්ලිට් ආයතනයෙන් මහපොළ බාර අරමුදලට ගෙවලා මේක අත්පත් කරගෙන තිබෙනවා. ජනාධිපති කොමිසමෙන් නිර්දේශ කළා තියෙනවා මෙන්න මේ අය වග උත්තරකරුවන් බවට පත් කළා. මහාචාර්ය ලලිත් ගමගේ, මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, ආචාර්ය වික්‍රම වීරසූරිය එතුමා මිය ගිහිල්ලා, ගිවිසුම අත්සන් කළ නොතාරිස් මංජුලා සාගරිකා ඇල්ලේපොළ, නීතිඥ අනිල් රාජකරුණා, භාරකරුවෙකු ආහාර සුරක්ෂිතා අමාත්‍ය ජයවික්‍රම් පෙරේරා. මම අහන්නේ මගේ දෙවැනි ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, මේ විශේෂ ජනාධිපති කොමිසමෙන් වග උත්තර කරුවන් බවට පත් කළා තියෙන මේසා විශාල ජාතියට අයත් ධනයක් කොල්ල කාපු මේ පුද්ගලයන්ට මේ වර්තමාන අමාත්‍යතුමා විසින් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවද කියන්නේ?
Honorable Minister,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා, මේ විස්තරේ අහපු විස්තරය ඇතුළේ තියෙන කරුණු ප්‍රමාණයක් පහුගිය පෝප් කමිටුවේදී අපි මේ සාකච්ඡා කළා. එතුමා කියනවා හරි. මේ ස්විට් ආයතනය පිළිබඳව මේ දීපු ජනාධිපති කොමිසම් වාර්තාව නොබලා හිටපු ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස මහත්තයා හිටපු ආණ්ඩුව මොකවත් කරන්නේ නැතුව තමයි 2017 මේක දෙන්නේ ගරු මන්ත්‍රීතුමා. එතකොට සම්පූර්ණ හිටපු ජනාධිපති අගමැතිතුරු කැබිනට් මණ්ඩල වක් කියනවා මේකට. මහපොළ බාර අරමුදල සතු දේපලක් මේ විදිහට අවභාවිතා කිරීම පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවක් තියදී ඒක අනුසරක කැබිනට් එක තීරණයක් ගන්න. කැබිනට් එකේ සාමක වගකීම එක ඒගොල්ලෝ සියලු දෙනා වගකී යුතුයි. දෙක ඔබ හරි මිලියන 408ක් තමයි ගෙවලා තියෙන්නේ. කොහින්ද මේ සල්ලි ගෙව්වේ කියලා හෙව්වොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක ෆනි තින්ග්ස්. මොකද මේක මහපොළ බාර අරමුදල් බාර දෙනවා මේ ශ්‍රී ලංකා ආයතනය පවත්වාගෙන යන කළමනාකරණ මණ්ඩලයට. එතකොට ඒක මහපොළ බාර අරමුදල් විසින් පත් කරන එකක්. එතකොට ඒක ලිමිටඩ් ගරන්ටි. හැබැයි සීමිත සමාගමක් හදලා තමයි මේක දෙන්නේ. අවසානයේ ඒගොල්ලෝ උත්සාහ කරන ගරු මන්ත්‍රීතුමා හැබැයි සීමිත සමාගම පවර ගන්න බැරි වෙනවා. තවමත් හැබැයි සීමිත සමාගම. ඊට පස්සේ මොකද කරන්නේ? 2015 වෙනකොට මහ බැංකු බැඳුම් කර වංචාව පෙබරවාරි 27 මේ වංචාව මැයි මාසේ 12 මේ ඒගොල්ලෝ දීප් ගේම් මේවා. එතකොට මේ 2015 මේ වෙනකොට සිට ආයතනය සතුව තියෙනවා රුපියල් මිලියන 169ක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි රඳවාගත් ලාභ. ඒ කියන්නේ රඳවාගත් ලාභ විතරක් සිට ආයතනයේ ගිණුමේ තියෙනවා. එතකොට මොකද කරන්නේ මේ බාරකරුවා? අරක බාර දීපු බාරකරුව ටික එකතු වෙලා ඒ නම් තමයි ඔබතුමා කියුවේ. ඒ නම් තමයි ඔබතුමා කියුවේ. ඒ බාරකරුව එකතු වෙලා ස්ලිට් එකේ ගිණුමෙන්ම මිලියන 408ක් අරගෙන මහපොළට දෙනවා. ඒ කියන්නේ ස්ලිට් එකට ආйти සල්ලි වලින්ම ස්ලිට් එකේ ගිණුමෙන්ම මිලියන 408ක් කරන් මහපොළට දෙනවා. හැබැයි මේ මිලියන 1049 ආйти මහපොළට. ස්ලිට් එක ආйти මහපොළට. අවසානයේ නීති විරෝධී ගිවිසුමක් ගහලා ස්ලිට් එකේ සල්ලි වලින්ම ස්ලිට් එක ගන්නවා බාරකරුව. ඒක තමයි ගරු මන්ත්‍රීතුමා වෙලා තියෙන්නේ. ඒ නිසා මේක බරපතල අපරාධයක්. හිටපු කැබිනට් මණ්ඩලය මේකට වග කියේතුයි. ඔබතුමා කියපෝ ජනාධිපති කොමිසමේ හඳුනාගත්ත නිලධාරීන් මේකට වග කියේතුයි. හැබැයි මේවා නොසලකා කැබිනට් මණ්ඩල තීරණ අරන් තියෙනවා 2017. ඒ නිසා ඒකට අදාළව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන මේකට අදාළ CID එකටත් මේ අලසා දූෂණ විමර්ශන කොමිසමත් පැමිණිලි කරන්න කියන නිර්දේශ කෝප් එක අපිට ලබා දුන්නා. ඒ වගේම මේ අපරාධකරුවන්ට විරුද්ධව දඬුවම් ලබා දීලා ශ්‍රිට්ඨායතනයේ සමහිම පවත්වන් යද්දී එහි බාරකාරීත්වය සහ අයිතිකාරීත්වය මහපොළට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු අපි සිදු කරමින් තිබෙනවා. ඒ වගේම ඒ හරහා ලැබෙන ආදායමෙන් මහපොළ ශිෂ්‍යාධාර විශාල ප්‍රමාණයක් වැඩි කරන්නත් ශ්‍රිට්ඨායතනය ඉගෙන ගන්න දරුවන්ට යම් සහනදායි ලෙස පාඨමාලා පවත්වාගෙන යාම දීමටත් හැකියාව තියෙන බව අපි හඳුනන් තියෙනවා. ඒ නිසා ඉදිරියට මේ පිළිබඳ අවශ්‍ය තීරණ අරගෙන අපේ අමාත්‍යාංශය කටයුතු කරනවා. බොහොම ස්තුතියි ඔබතුමා ප්‍රශ්න ඇහුවට.
Question number 7 on today's oral Today's questions, oral answers. Honorable Mailwaganam Jagadeeswaran to ask the Minister of Health and Mass Media.
රජයේ ප්‍රාදේශීය රෝහල් ABC කියලා කාණ්ඩ තුනක තිබෙනවා. ඒ නිසා මේ ඉන්න සේවක සංඛ්‍යාව එකිනෙකට වෙනස් වෙනවා. ඒ සේවක සංඛ්‍යාව ගණන් හදන්නේ එම රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව මත පදනම් වෙලා ඒ අනුව එම ප්‍රාදේශීය රෝහලක මෙන්න මේ කාර්ය මණ්ඩලය සේවය කරනවා. වෛද්‍ය නිලධාරී, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරී, හෙද නිලධාරී, ඖෂධ සංයෝජක හෝ ඖෂධ වේදී, සංවර්ධන නිලධාරී, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ සෞඛ්‍ය කාර්ය සහායක කියන ශ්‍රේණීන් විවිධ මට්ටම් වලින් විවිධ ඉලක්කම් වලින් සංඛ්‍යා වලින් සේවය කරන ප්‍රාදේශීය රෝහල ABD සීද කියන එක මත ආ දෙක වවුනියාව මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික් වල තිබෙන ප්‍රාදේශීය රෝහල් සංඛ්‍යාව දිස්ත්‍රික් 90 වවුනියාවේ 9යි මන්නාරමේ 9යි මුලතිව් 7යි ඒවයි නම් කවරේද කියන එක මම ඇමුණුම සභාගත කරන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. යනුව මුලතිව් වල ප්‍රාදිශ්‍රවල් A වර්ගයේ 1යි, B වර්ගයේ 2යි, C වර්ගයේ 4යි, මන්නාරමේ ප්‍රාදිශ්‍රෝහල් B වර්ගයේ 5යි, C වර්ගයේ 4යි, වවුනියාවේ ප්‍රාදිශ්‍රෝහල් B වර්ගයේ 2යි, C වර්ගයේ 7යි ඔක්කොම 25ක් මේ දිස්ත්‍රික්ක තුනේ පවතිනවා. ඉහත රෝහල් වල සේවය කිරීම සඳහා ස්ථිරපත් වීම ලැබූ හෙදියන් එම රෝහල් වල සේවයේදී සිටින්නේද? ඔව්. පස්වෙනි කොටස පැන නොනගී, හයවෙනි කොටසත් පැන නොනගී ආ එක මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුරි ප්‍රාදේශීය රෝහල මූලික රෝහලක් ලෙස උත්සේනිගත කර තිබේද? ඔව්. ඒ ශ්‍රේණිගත කරන ලද දිනය 2017/09/30. දැන්ට එම රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩල තොරතුරු ගරු මන්ත්‍රීතුමනි එම රෝහලේ අනුමත කාර්ය මණ්ඩලය අනුව වෛද්‍ය නිලධාරීන් අනුමත කාර්ය මණ්ඩලයේ 4යි 4 දෙනාම ඉන්නවා. දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් අනුමත කාර්ය මණ්ඩලයේ 1යි 2ක් ඉන්නවා. හෙද නිලධාරීන් අනුමත කාර්ය මණ්ඩලයේ 16යි 16ම ඉන්නවා. ඖෂධ වේදීන් අනුමත කාර්ය මණ්ඩලයේ 1යි 2ක් ඉන්නවා. පබ්ලික් හෙල්ත් මිඩ්වයිෆ් අනුමත කාර්ය මණ්ඩලයේ 3යි 4ක් ඉන්නවා. සංවර්ධනධාරී අනුමත කාර්ය මණ්ඩල 1යි 3ක් ඉන්නවා. පබ්ලික් මැනේජ්මන්ට් සර්විසස් ඔෆිසර් අනුමත කාර්ය මණ්ඩල 1 නම ඉන්නවා. ඊළඟට ඩිස්පෙන්සර් අනුමත කාර්ය මණ්ඩලයේ 3යි 1 කෙනෙක් ඉන්නවා. රියදුරු අනුමත කාර්ය මණ්ඩල 1යි 2ක් ඉන්නවා. ඇටෙන්ඩන්ට් අනුමත කාර්ය මණ්ඩලයේ 8යි 10ක් ඉන්නවා. කුක් අනුමත කාර්ය මණ්ඩල 1යි ඒක පුරප්පාඩුයි. ඊළඟට මුරකරු අනුමත කාර්ය මණ්ඩල 1යි එක්කෙනෙක් ඉන්නවා. සෞඛ්‍ය කාර්ය සහායක ශ්‍රේණි දෙකේම අනුමත කාර්ය මණ්ඩලයේ 18යි 22ක් ඉන්නවා. ඊළඟ කමියුනිටි හෙල්ත් වර්කර්ස් අනුමත කාර්ය මණ්ඩල 1යි 3යි 3ක් ඉන්නවා. මේ අනුව 2017 අනුමත කාර්ය මණ්ඩලයේ 62ක් සිටිය යුතු එතන 71ක් සේවය කරන ලබනවා. මේ ගැටලුවක් වෙන්න කියලා තියෙන පුලුවන් මන්ත්‍රීතුමා පහුගිය වසර 8 දී මේ කාර්ය මණ්ඩල අනුමත ප්‍රමාණය වැඩි නොවුණු නිසා නමුත් 2017 අනුමත කාර්ය මණ්ඩලයේ 90 බොහෝ ශ්‍රේණිවල සිටිය යුතු ප්‍රමාණයක් සිටිනවා. නමුත් මම පිළිගන්නවා වැඩි මේ පහුගිය අවුරුදු 7-8 අවශ්‍යතාවය අනුව ඒ ශ්‍රේණිවලට තියෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රමාණවත් නැහැ කියන එක.
Honorable member, if you have a supplementary question, you may please pose.
Okay. என்னென்ன சொன்னால் வடமாகாணத்திலே குறிப்பாக பல வைத்தியசாலைகளில் சுகாதார பணி உதவியாளர்கள் என்ற வகையில் கணிசமான தொகையினர் அந்த வேலைகளை செய்து வருகின்றார்கள். அதாவது தொண்டு அடிப்படையில் இவர்களுக்கு கடந்த 2021 ஆண்டு மாகாண சுகாதார சேவை மாகாண சுகாதார அமைச்சினால் நியமனங்கள் வழங்கப்பட்டு அந்த நியமனங்கள் அவர்கள் நியமன கடிதம் பெற்ற போதும் அவர்களை அந்த நியமனத்தை ஏற்பதற்கு அவர்கள் அனுமதிக்கவில்லை. அதால் இங்கு கிட்டத்தட்ட இந்த வைத்தியசாலைகளில் கணிசமான பணியை இவர்கள் ஆற்றி வருகின்றார்கள். ஆனால் இன்று வரை அவர்களுக்கான அது தொடர்பான நியமனம் தொடர்பான இந்த வித நடவடிக்கைகளும் எடுக்கப்படவில்லை. அவ்வாறெனில் ஏன் அவர்களுக்கு நியமனம் வழங்கப்படுவதற்கான வாய்ப்பு இருக்கின்றதா? அதேவேளை அந்த 2021 வழங்கப்பட்ட அந்த நியமன கடிதத்தினை ஏன் அவர்களை பதவியேற்க விடவில்லை என்ற விடயமும் அந்த கடிதத்தின் ஒரு பிரதியை நான் சபைக்கு முன்வைக்கின்றேன். இது எனது முதலாவது கேள்வி.
Honorable Minister of Health.
நியோஜக கதாநாயகத்துமணி சௌக்கிய காரிய சகாயக அங்கே ஹிங்கையாக பவத்தினோம் அப்பி கரலது இல்லீம அணுவ அகமதி லேகம்துமாகே பிரதானத்துவம் திபன அனுகமிட்டுவ விசின் அலுதென் சௌக்கிய காரக சகாயகயன் 1990ක් බඳවා ගැනීම සඳහා அனுமதி ලබා දීලා තිබෙනවා. එතකොට අතර මේ සෞඛ්‍ය කාර්ය සහායකයන්ගේ ප්‍රශ්නය තිබෙන්නේ එක පැත්තකින් අඩුව දෙවන එක තමයි පහුගිය කාලෙදී බඳවා ගැනීම සිදු කරලා තිබෙන්නේ එක්තරා සීමිත ප්‍රදේශවලින්. ඒ නිසා අපිට ඒ අය ලංකාවේ හැමතැනම සේවා අවශ්‍යතාවය අනුව යවන්න හැකියාවක් නැහැ. ඒක තමයි තියෙන මූලික ප්‍රශ්නය. නමුත් මෙවර බඳවා ගැනීම වලදී අපි ඒ රෝහල් වල පවතින පුරප්පාඩු සංඛ්‍යාවත් සලකමින් තමයි රට පුරා විසිරන ආකාරයට බඳවා ගැනීම කරන්න කටයුතු කරන්නේ. දැන් ඔය උතුරේ යාපනයේ ශික්ෂණ රෝහලේ ඇතුළුව උතුරේ රෝහල් ගණනාවක තිබෙන සෞඛ්‍ය කාර්ය සහායකයන්ගේ අඩුපාඩුව සම්පූර්ණ කර ගැනීම සඳහා යම් කණ්ඩායමක් මෙහෙල් මෙහෙම අවුරුදු 2-3ක් තිස්සේ සේවය කරනවා. ඉතින් ඉදිරි බඳවා ගැනීමවලදී ඔවුන්ගේ ඒ සේවා කාලයත් සැලකිල්ලට ගන්නට අපි අදහස් කරගෙන ඉන්නවා. මොකද ඔවුන් ඇත්තරම යම්කිසි ආකාරයකේ රෝහල් පද්ධතිය පවත්වාගෙන යාම සඳහා ස්වේච්ඡාවෙන් හෝ නැත්නම් ඒ රෝහල් සංවර්ධන කමිටුවෙන් දෙන ලද ඉතාම කුඩා මුදලකින් සැලකිලි සේවාවක් සපයලා තිබෙනවා. මේ බඳවා ගැනීම ඇතුළතදී ඇයටත් සැලකිල්ලක් දක්වන්න උත්සාහ කරනවා. නමුත් ඒ හැම දෙනා බඳවා ගන්න බැරි වෙයි. මොකද මේකේ වයස් සීමාව, ඒගොල්ලන්ගේ අධ්‍යාපන සුසුකම් සියල්ල සලකා බලමින් තමයි මේ බඳවා ගැනීම කරන්න සිද්ධ
වෙන්නේ. Honorable member, in case you have a second supplementary question.
ரெண்டாவது கேள்வி, அமைச்சர் அவர்கள் வவுனியாவில் உள்ள செட்டிக்குளம் வைத்தியசாலையை நேரில் சென்று பார்வையிட்டார். நானும் அன்றைய தினம் அமைச்சருடன் சென்றிருந்தேன். அந்த வகையில் அந்த வைத்தியசாலைக்கு அவசரமாக தேவைப்பட்ட மகப்பேறு வைத்திய நிபுணர் விஓஜி அவர்களை நியமித்தமைக்காக மனமார்ந்த நன்றியை அந்த பிரதேச பிரதிநிதி என்ற வகையில் தெரிவித்துக் கொண்டு அந்த வைத்தியசாலையில் விரைவாக ஜேஎம்ஓ அதாவது சட்ட வைத்திய அதிகாரி அதே போல மரண விசாரணை அதிகாரி போன்றவர்கள் விரைவாக தேவையாக இருக்கின்றது. காரணம் என்னவென்றால் அந்த செட்டிக்குளம் பிரதேச வைத்தியசாலை என்பது மிகவும் பின்தங்கிய கிராமப்புற மக்கள் வசிக்கின்ற அந்த வைத்தியசாலைக்கான தேவைப்பாடுகள் விரைவாக செய்து முடிக்க வேண்டி இருக்கின்றது. அந்த வகையிலே இவ்வகையான நியமனங்களை வழங்குவதற்குரிய ஏற்பாடுகள் இருக்கின்றனவா, அது எவ்வளவு காலம் அதற்கு எடுக்கும் என்பதனையும், அத்தோடு இங்கு வைத்தியசாலையிலே சத்திர சிகிச்சை நிபுணர் ஒருவர் நியமிக்கப்பட்டிருக்கின்றார். அந்த சத்திர சிகிச்சை நிபுணருக்குரிய ஆய்வு கூடம் அதாவது சத்திர சிகிச்சை கூடம் இயங்காத ஒரு நிலைமை காணப்படுவதாக மக்கள் முறையிட்டிருக்கின்றார்கள். அது அதை தூய்மையாக்கும் நடவடிக்கைகள் இடம்பெறுவதாக கேள்விப்படுகின்றேன். அது எவ்வளவு காலத்தில் அந்த சத்திர சிகிச்சை கூடத்தினை அவர் அந்த வைத்திய அதிகாரியிடம் ஒப்படைப்பதற்கு எடுக்கும் என்ற கேள்வியினையும் கேட்கின்றேன்.
ஆனரபிள் மினிஸ்டர்.
கரு நியோஜகதாநாயகத்துவனி, விவித ஹேத்து மத சமஹர ரோஹால் ஸ்ரீனிகத கிரீம் உசஸ் கல்ல திபெனவா சமஹர திபுணு பிராதேசிய ரோஹால் உணர் ஹேத்துவாக கூட மம செட்டுக்குளம் உதாரணம் கண்ணினே நமுத் மூலிக ரோஹால் பாவட பாச்கல்ல தியனவா மூலிக ரோஹால் பாச்கல பமனின்ம අතර මූලික රෝහලකට අවශ්‍ය කරන අවම විශේෂඥ වෛද්‍ය ප්‍රමාණය ලබා දී යුතු වුණත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙන බව ඔතුමා දන්නවා. ඒ නිසා අපි අතර මේ වෙලාවේදී මූලිකම අවධානය යොමු කළා තිබෙන්නේ වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලත් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලෙත් තිබෙන විශේෂඥ වෛද්‍ය අඩුපාඩුව සම්පූර්ණ කරන්න. මම ඔබතුමාට කියන්නට කැමතියි මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ සිටියුතු දැන් ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් දෙන්නේ කරුණාට පස්සේ ඉතුරු සියලු දෙනාම අර අර මේ මේ විදේශ පුහුණුවට යාමර නියමිතව සිටින අය. ඉතින් බෝඩ් සර්ටිෆයිඩ් අය අපිට තාම එතනට ගන්න බැරි වෙලා තිබෙනවා. ඉතින් මේ හිඟේ නිසා තවත් ඔය නම් කරන ලද මූලික රෝහල් A හෝ B වලට විශේෂඥ වෛද්‍යවරු සැපයීමට වඩා අපේ මූලික අවධානය යොමු වෙලා තිබෙන්නේ යම් කිසි ආකාරයක පහසුකම් සැපයලා තිබෙන මේ දිස්ත්‍රික් මහ රෝහල් වල තියෙන මූලික විශේෂඥ වෛද්‍ය අඩුපාඩු සම්පූර්ණ කරන්න. ඊට පස්සේ පුහුණුව අවසන් වෙලා පැමිණෙන ප්‍රමාණය අනුව ඊළඟට අනෙක් මූලික රෝහල් වලට ලබා දිය හැකි මේ අඩුපාඩුකම් සම්පූර්ණ කිරීම සඳහායි. ඔබතුමා ඒක අවධානය යොමු කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා.
Question number 8 for oral answers, Honorable Dr. Ms. Kausalya Ariratna, to ask the Minister of Industry and Entrepreneurship Development.
අහනවා ගරු නියෝජකතනායකතුමනි.
ගරු නියෝජකතනායකතුමනි, මන්ත්‍රීතුමියගේ ප්‍රශ්න ඉතාමත් කාලෝචිත වගේම දශක ගාණක් පරණ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම ලංකාවේ ලෝහාශ්‍රිත නිෂ්පාදන සිද්ධ කරන කර්මාන්තකරුවන් කාලයක් තිස්සේ මුහුණ දෙන ගැටලුවක්. එය අද වෙනකොට ඉතාමත් බරපතල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ අහන්නේ ඇලුමිනියම් ආශ්‍රිතව විශේෂයෙන්ම කැලණිය කඩුවෙල වගේ ප්‍රදේශවල ඒ කර්මාන්තකරුවන් මූණ දීලා තියෙන අර්බුදය. විශේෂයෙන්ම මේ රජය පත් වෙන්න පෙරත් රජය පත් වුණාට පස්සෙත් අපි දැඩි අවධානයකට ලක් කරා. විශේෂයෙන්ම ලංකාවේ ගත්තොත් මේ ලෝහ අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 21600ක් විතර වෙනවා. එතකොට මේකෙන් වඩා වැදගත් වෙන්නේ කර්මාන්තකරුවන්ට දේශීය නැවත ප්‍රතිචක්‍රීකරණය කරන ලද ලෝහ වර්ග තඹ ඇලුමිනියම් යකඩ වගේ ලෝහ වර්ග භාවිතා කිරීම. මේක ලෝකෙත් ප්‍රැක්ටිස් එක. මොකද ඒකෙන් විදේශ විනිමය ආරක්ෂා වෙනවා වගේම පරිසර ආරක්ෂාවකුත් සිද්ධ වෙනවා. හැම රටක්ම උත්සාහ කරනවා තමන්ගේ භාවිතා වෙන ලෝහ නැවත නැවත භාවිතා කරන්න. එතකොට අවශ්‍ය ඉතිරි ප්‍රමාණය තමයි ආනයනය කරන්නේ. ඒතර අපේ ලංකාවේ තියෙන ගැටලුව තමයි මේ ලෝහ ප්‍රමාණය අපේ රටින් පිටට යනවා. විශේෂයෙන්ම මේ ඇලුමිනියම් ප්‍රමාණය දැනට මදි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම මේ අපනයන ක්‍රියාවලිය නිසා දැනට පවතින ක්‍රමය තමයි මේ රජයේ ආයතනවල තියෙන අබලි ද්‍රව්‍ය නැත්නම් ඒ යකඩ ඇලුමිනියම් එකතු කරලා IDB එක හරහා මේ කර්මාන්තකරුවන්ට ලබා දීම. නමුත් ඒ කර්මාන්ත වලින් කරන ඉල්ලුමට සාපේක්ෂව ලබා දෙන්න කිසිදු හැකියාවක් මේ දක්වා තිබිලා නැහැ. 2022 මෙට්‍රික් ටොන් 3500ක් ඉල්ලලා තියෙනවා. 2024 මෙට්‍රික් ටොන් 5400ක් ඉල්ලලා තියෙනවා. නමුත් IDBA එකට ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ 3% වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 168ක් තමයි 2024 දී ලබා දීලා තියෙන්නේ. එතකොට අනෙක් කාරණේ තමයි මේ ලෝහ රටින් මේ රටින් පිටවෙන එක වළක්වන්න. ඉතින් මේ දෙකට ක්‍රියාත්මාර්ග ගරන් තියෙන විදිහට මන්ත්‍රීතුමිය මේ දැනට රජයෙන් ලබා ගන්නා ප්‍රමාණය මදි වීමත් ලංකාවෙන් පිටට යන ප්‍රමාණය වැඩි වීමත් නිසා තමයි මේක දැනට ලබා දීමට නොහැකි වෙලා තියෙන්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්නය ඇලුමිනියම් ව්‍යාජ ලෙස අගය එකතු කරන ලද නිෂ්පාදන ලෙස අපනයනය කිරීම වැළැක්වීමට නීතිමය කාරණාවක් තියෙනවා. මේ ඇලුමිනියම් නැත්තම් මේ යකඩ ලෝහ විදියට යවන්න බෑ. ඒ වගේම කමිටුවක් පත් කරලා තියෙනවා මේ ලෝහාශ්‍රිත නිෂ්පාදන යවනකොට ඒකෙන් කර්මාන්ත අමාත්‍යාංශයෙන් අනුමැතියක් ගන්න ඕනේ කියලා. නමුත් ඒ ක්‍රියාවලියත් මේ දක්වා හරියාකාරයෙන් සිද්ධ කරගන්න බැරි වෙලා තියෙනවා. මේක අවභාවිතාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා 2024 මේ කමිටුවක් පත් කරලා මේ කමිටුවෙන් වාර්තාවක් අරන් තියෙනවා. එතකොට දැනට කරන ක්‍රියාවලිය තමයි කවුරු හරි ලෝහාශ්‍රිත නම් කරන ලද නිෂ්පාදනයක් යවනවා නම් කර්මාන්ත අමාත්‍යාංශයේ අනුමැතිය ගන්න ඕනේ. ලයිසන්ස් ක්‍රමයක් තියෙනවා. නමුත් අපිට දැනට අවබෝධයක් තියෙනවා ඒ භාණ්ඩවලට අමතරව ප්‍රමාණයක් මේ රටින් පිටත් වෙනවා කියලා. ඉතින් ඒ සඳහා තමයි අලුත් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න දෙසැම්බර් මාසේ ඉඳලා අලුත් HS කෝඩ් ප්‍රමාණයක් අපි මුදල් අමාත්‍යාංශයට යවලා තියෙනවා. ඒ ටිකත් මේ ලයිසන් ක්‍රමයට ලක් කරන්න කියලා.
Honorable Kaushalya Aryaratne, in case you have a second first question to pose.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇලුමිනියම් කර්මාන්තකරුවන් කඩුවෙල ආසනය විතරක් ගත්තොත් මං හිතන්නේ ඒකෙන් යැපෙන ප්‍රමාණය සහ එහි පවුල් වල සංඛ්‍යාවත් ඔක්කොම ගත්තොත් මං හිතන්නේ 3000-4000ක් විතර ඉන්නවා ජනගහනය. මේ විශාල ප්‍රමාණයකට මේ වෙනකොට රැකියා හිමි වෙලා තියෙනවා මේ ඇලුමිනියම් අර්බුදයේ හේතුවක් ලෙස. මම අහන්න කැමති ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන්, දැන් ලංකාවේ නීතියක් තියෙනවා 35%ක අගය එකතු කරන්නේ නැතුව යම් මූලද්‍රව්‍යයක් අපනයනය කරන්න බෑ කියලා. නමුත් ඊයේ මං කර්මාන්තකරුවන් හම්බුණු වෙලාවේ මට ලැබුණු ඇගුණු චෝදනාව තමයි ඔවුන්ගෙන් මේ 35% කියන එක නියාමනය වෙන්නේ නැහැ, නිකම් බ්ලොක් පිටින් ඇලුමිනියම් පිටරට යවනවා. නමුත් කර්මාන්ත අමාත්‍යාංශයට මේ ගැන පැමිණිලි කරත් මෙහි මේ ගැන විසඳුමක් ලැබිලා නැහැ කියලා. එය නියාමනය කිරීමට සහ මේ බ්ලොක් පිටින් ඇලුමිනියම් පිටරට යැවීමට එරෙහිව ගත හැකි ගන්න නිශ්චිත පියවරයන් ඉදිරියේදී තියනවද, ඒ මොනවද කියලා දැනගන්න මම කැමතියි.
ගරු මන්ත්‍රීතුමියනි, මේ පිළිබඳ නිශ්චිත ක්‍රියාමාර්ග කර්මාන්ත කරුවෝ අපි සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන්ම දැනට අපි නීතියෙන් තහනම් කරලා තියෙන, එහෙම නැත්නම් ලයිසන් අවශ්‍ය කරලා තියෙන HS කෝඩ් වලට අමතරව නිෂ්පාදන ප්‍රමාණයක් දැන් මේ වෙනකොට බිහි වෙනවා. ඒ නිෂ්පාදන විශේෂයෙන්ම ලෝහ ආශ්‍රිත අගය එකතු කරපු නිෂ්පාදන කියලා තමයි කියන්නේ. සමහරලාවට සපත්තු අඩි විදිහට යනවා. එතකොට සමහරලාවට යම්කිසි මල්වාස් එහෙම නැත්නම් විසිතුරු උපකරණ විදිහට යනවා. ඒතර මෙන්න මේවා සියල්ලම අඳුරගත්තා. අඳුරගෙන තවත් HS කෝඩ් සෑහෙන ප්‍රමාණයක් අපි මුදල් අමාත්‍යාංශයට යෝජනා කරලා තියෙනවා පෙබරවාරි මාසේ. එතකොට මාර්තු මාසේ ඒක යොමු කරලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට මේ සඳහා අවශ්‍ය තීරණය ලබා දෙන්න කියලා. ඉතින් මේ ජූලි පළවෙනිදාත් කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඒ සඳහා ෆොලෝ අප් එකක් එහෙම නැත්නම් කාරණා විමසලා තියෙනවා. ඉතින් අපි හිතනවා ඉතාමත් නුදුරේදී මේ අපි තෝරාගත් මේ කමිටුවෙන් අපිට නිර්දේශ කළපු ඉතිරි HS කෝඩ් ප්‍රමාණය, කියන්නේ විවිධාකාර භාණ්ඩ නව නිර්මාණ විදියට ඉතාමත් ක්‍රියේටිව් විදියට තමයි මේ ඉන්ඩස්ට්‍රි එක අපනයන ඉන්ඩස්ට්‍රි එක පවත්වාගෙන යන්නේ අපනයන කරුවන්. ඉතින් මේක අපි කස්ටම්ස් එකට ලේසි වෙන්න තමයි මේ HS කෝඩ් ටික දැන් අපි මාක් කරලා යොමු කරලා තියෙන්නේ. ඉතින් මේ HS කෝඩ් ටිකට අවශ්‍ය කරන අප්‍රූවල් එක අපි හිතනවා මාසයක් විතර ඇතුළත හම්බෙයි කියලා. අන්න එතකොට පුළුවන් කර්මාන්ත කරුවන්ටත් අපිට ඒ දැනුම් දීම මත ඒ චෙකින් එක කරන්න. විශේෂයෙන්ම මේක IDB එක නැත්නම් කර්මාන්ත අමාත්‍යාංශයට ආවොත් ඉතාමත් හොඳ පරේෂණයක් සිද්ධ වෙනවා ඒ IIT ආයතනයත් එක්ක. ඉතින් අගේ එකතු කිරීම සහතික කරාට පස්සේ තමයි යවන්න ඕනේ. දැන්ට තියෙන ප්‍රශ්නේ මුලින් නීතියෙන් සීමා කරපු HS කෝඩ් වලට අමතරව විවිධාකාර භාණ්ඩ ප්‍රමාණයක් ලංකාවෙන් පිටවීම. ඉතින් අපිට ඉතාමත් හොඳ විශ්වාසයක් තියෙනවා මේකට නිශ්චිත විසඳුමක් එළඹෙන මාස කීපෙදී ගන්න පුළුවන්.
ගරු නිලජ කතානායකතුමනි, මගේ දෙවන අතුරු ප්‍රශ්නය, මගේ මූලික ගැටලුව වුණේ ඇත්තටම ලංකාව ඇතුළත නිෂ්පාදනය කරන, කියන්නේ දේශීය පරිභෝජනය සඳහා ඇලුමිනියම්, චීනච්චට්ටි වගේ ලංකාවේ දේශීය පරිභෝජනය නිෂ්පාදනය කරන සුළු පරිමාණ, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් තමයි මේකෙන් ගොඩක් අමාරු ඇටලින්නේ. මොකද පිටරට යවන්න නිෂ්පාදනය කරන්නේ ටිකක් ලොකු මහා පරිමාණ කර්මාන්ත කරුවන්. එතකොට නියමිත වශයෙන් මේ ඇලුමිනියම් මූලද්‍රව්‍යයක් ලෙස ලබා ගත නොහැකි වීම තමයි මේ ප්‍රශ්නය. එතකොට මම දැනගන්න කැමති නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇලුමිනියම් ලබා දෙන්න ගන්න, කියන්නේ දේශීය කර්මාන්ත, දේශීය පරිභෝජනය සඳහා නිපදවන කර්මාන්ත කරුවන්ට අවශ්‍ය ඇලුමිනියම් ප්‍රමාණය ලබා දෙන්න ගන්නා නිශ්චිත පියවරයන් තියෙනවද? ඒ ගැන ඉදිරියේදී අපිට විමසන්න පුළුවන් කොතන හරි කන්ටැක්ට් පොයින්ට් එකක්, සම්බන්ධීකරණ තැනක් තියෙනවද කියන එක.
අර මන්ත්‍රීතුමියනි, මේ සඳහා නිශ්චිත ආයතනය IDB ආයතනය, කර්මාන්ත අමාත්‍යාංශයේත් විශේෂ ඒකකයක් තියෙනවා මේ පිළිබඳ කර්මාන්තකරුවන්ට විමසන්න පුළුවන්. දැනට ගැටලුව විදිහට අපිට තියෙන්නේ මේ අවශ්‍ය කරන ඉල්ලුම් කරන ප්‍රමාණය IDB ආයතනයට වෙළඳපොළ මිල ගණන් හරහා ලබා ගැනීමට නොහැකි වේ. ඉතින් මේ සඳහා තමා අමාත්‍යාංශ සංදේශයක් තියෙනවා සියලුම රාජ්‍ය ආයතනවලට තමන්ගේ අබලි ද්‍රව්‍ය IDB එකට ලබා දෙන්න කියලා. මේකෙත් යම්කිසි ගැටලුවක් මේ වෙනකොට තියෙනවා. ඒ සඳහා ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. නමුත් විවෘත වෙළඳපොළෙන් IDB එකට මේ අබලි ද්‍රව්‍ය අරගෙන නැවතත් ඒවා භාවිතා කළ හැකි තත්ත්වයට පත් කරන්න තරම් හැකියාවක් මේ වෙනකොට නැහැ. ඒ නිසා ඒ සමස්ත ඉල්ලුම රාජ්‍ය ආයතනයක් හරහා සැපයීම පිළිබඳ ඉදිරියට සාකච්ඡා කළ යුතු වෙනවා. මේ දැනට තියෙන්නේ විවෘත වෙළඳපොළෙන් ගන්න අපේ උත්සාහය තියෙන්නේ විවෘත වෙළඳපොළේ සුලභභාවය ඇති කිරීම තුළින් මිල ගණන් අඩු කිරීමට අඩුවීමට සැලැස්වීම තමයි දැනට තියෙන විසඳුම.
Question number 9 for oral answers, Honorable M.S. Sudumalebbe, to ask the Minister of Agriculture, Livestock, Land and Irrigation.
නියෝජ්‍ය කතානායකතුමනි, එදුම අහන්නේ මේ සමන්තුරේ ප්‍රදේශයේ තොප්පියගුඩ කියන ඇළ සහ එතන ගඟේ සිදුවෙන හානි සම්බන්ධයෙන්. ගඟ පිටාර ගලන විටදී ගඟ දෙබස භූමිය පහත් කිරීම නිසා දුර්වල වී ඇති ගංයුර කැඩී යාම හේතුවෙන් කුඹුරුඉඩම් යටවේ. දෙවෙනි ප්‍රශ්නයේ පිළිතුර, මෙවර අයවැයෙන් ගල්ලොයේ වාරි පුනරුත්ථාපන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙතන මේ ප්‍රශ්නේ පොඩි අපහසුතාවයක් තියෙන මන්ත්‍රීමා, ඔබතුමා අහන්නේ මේ ඇල ප්‍රතිසංස්කරණයද? එතන ප්‍රශ්නේ තියෙන්නේ ගල්ලොයේ දකුණු යුර කැඩී යාම නිසා තමයි ප්‍රශ්නේ එන්නේ. ඒ සඳහා අපි මුදල් වෙන් කළ තියෙනවා. ප්‍රශ්න අංක 3, තොපිගුඩ ඇල මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මේ නිශ්චිත තැන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මිලියන 111.3ක් අපි වෙන් කළ තියෙනවා. දැනට ඒක ප්‍රතිසංස්කරණය ආරම්භ කළා තියෙනවා. ප්‍රශ්න අංක 4, ඉදිකිරීම සඳහා බාධා ඇතිවන අහිතකර කාලගුණික තත්ත්වයන් නොමැතිව මාස 5ක පමණ කාලයක් අවශ්‍ය වෙනවා. දැනට ක්‍රියාත්මක වෙන කන්නේ සඳහා తాවකාලිකව වතුර එතන ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ආයන්න ප්‍රශ්නේ ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.
ගෞරව අමාත්‍යවරුනේ, එරකම ප්‍රදේශයේ සේලේ පිළිලේ අමින්දුල්ල සම්මාන්තුරේ දීර්පාසයෙන් දිනකරන පරාමරිකපටි වරම් තොපිකුඩා ප්‍රාදාන වාක්‍යල් නිරම්බි වලින් காலங்களிலே இந்த ஊர் சம்மாந்தூரை பிரதேசங்கள் அமைந்துள்ள ஆயிரக்கணக்கான நெல் காணிகள் நீரில் மூழ்கி விவசாயிகளுக்கு பாதிப்பு ஏற்படுத்துவதனால் மிகவும் அம்பாறை மாவட்டத்தில் பாதிப்பு ஏற்பட்டு வருகின்றன. அது மாத்திரமல்லாமல் தீகவாப்பி புனித பஞ்சலை பிரதேசங்களிலும் இந்த வாய்க்கால் உடைந்து நீர் வழிந்து கொண்டிருக்கிறது. இதனால் ஒலிவில் பாலமுனை அற்றாழச்சேனை அக்கரைப்பெட்டி பிரதேசங்களில் ஆயிரக்கணக்கான நெற்காணிகள் நீரில் மூழ்கி வருகின்றது. வளமையாக கௌரவ அமைச்சர் அவர்களே தற்காலிகமான ஏற்பாடுகள் செய்வார்கள். பிறகு ஒவ்வொரு மழை காலங்களிலும் கௌரவ பிரதி சபாநாயகர் அவர்களே அந்த பிராந்தியத்தில் இருக்கின்ற நெற்காணிகள் மீண்டும் நீரில் மூழ்கி பாரிய நஷ்டத்தை ஏற்படுத்தி வருகின்றது. எனவே இந்த வேலை திட்டத்தை மேற்பார்வை செய்து உரிய விவசாயிகளுக்குரிய பிரயோசனம் அடையக்கூடிய வகையிலே ஒரு விசேட நீர்ப்பாசனத்திற்கான உயர் அதிகாரிகள் கொண்ட ஒரு குழுவை உங்களால் நியமித்து இதனை விரைவுபடுத்தியிருக்கிறார்.
பகுகிய மகாக்கண்ணி கடாகன கீழ குமுரு கூட கேட்ட உணா ஏத்தனை மீட்டர் தேசிய பணாக துரா ஸ்திர வசன் இருக்காங்க. ஸ்திர வசன் கல்லோயே இவர கொங்கிரீட் தான் பசலிம தமிழ் ஹதான் அதாலவ ஹாரல சிறவசின் வினாத் பாஸ் கிணல புரோல ஹதான மில்லியன் ஏகசி குழு வெங்கல்ல தினா விட பட்டாங்கிறான் தீ ஏகதரம் தமிழ் புலாம் இது கிரீம் ஏவித ரக்னவே உதாரணம் எத்தனை இஹாட்டுக்கு இப்போ எண்ணிக்கட்டுக்கலாங்க எத்தனை கிலோமீட்டர் ஹத்தரா இதர திக பிரச்சனை தீனா ஏகத் இது கிரீம் சந்த முதல் வெங்கல்ல தீனா மைத்தன் தாவகாலி தேங்க விட ஆரம்ப கல தீனா இவ்வாறு பசலிங் ஹெதுவடைய தாவகாலிக நிவை கான்கிரீட் லிங் இது கிரான பே அப்ப அதால தாட்சணிக நிர்தேசம்
அணுதேக ஆயாட்டத்தை திசைக்கம பிரசகரண தென் அது பிரசன அமையாய் காரணி பிரசன அஹ கதையோ திபனோக்கின காரணத்தை அப்படி தான் பாட்டிடேசி கத்ததுக்கிற காரணம் தான் எது கத்தாக நியூஜ கதாநாயகம் இது அசாதாரணத்தை என்ன பிரசன அஹான கூட மந்திரிவர் உண்டு டேங் ரூல் லேக்கா கேன் ஷெடியூல் லேக்கா கேன் ஏ ஷெடியூல் லேக்கே கத்தோ கரு நியூஜ கதாநாயகம் மட்டும் எல்லாத்தையும் அசாதாரணம் எக்கே தான் தஹாயட்டு கேன் மட்ட மகே 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 பிரசனமா எக்க தஹாயட்ட லியல நம்கல்ல தீரம் பிரச்சனை சீயாக்குனா சீய தக்கம் பிரச்சனை கல்ல தீர கரு யோஜக தானாயகத்து இது கூட மகே எக்கே தான் தஹாயிட்ட பிரச்சனை தாம ஆயின்னே கருளேகாந்த் இது மாமா ஏ அதால ஸ்தானடகில ஹவாமா எக்கே தான் தஹாயிட்ட மகே பிரச்சனை யொமு கரல தீர்னே கோயிட்டது ஏ பிரச்சனை கேனுனாத கேன தஹாவுருவ கரகான பே அத வெனகா இக்கே ஏவா மகே போட்டோ கோப்பி எகாக்குவாத் ஏத்து கூட ஏ கேனோ ஏவா இதிரிபத் எல்லாம் தீர்னே கேன நமுத் மாமா ஹொயல வேலுவ கரு யோஜக தானாயகத்து ஏவா வேலா அன்னே எதோட அப்பிட்ட பிரச்சனை அது மே தஹாய கண்ணதி போனம கௌரு ஆண்டு பட்சியோ விபாட்சியோ மந்திரிவரேட்ட அசாதாரண கிளா திபிட இசா மம இத்தனோ தஹாய கண்ண தீர தவசர கரு சபாநாயக துமனே தஹாய கண் ஈ தினே தீப ஹாய் காத்தே அது தஹாய கண்ண புலு அந்த திபிரே தஹாய கண் முகத விஷால மந்திரி சாங்கியாவ பிரச்சன ஹானவ ஆண்டு பட்சித்தானோ விபாட்சித்தானோ இத்தோட அப்பிட்ட மே 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 கெட்டலுவோட மூண தேன் சாமி அசாதாரண என்ன முகத பாலிமேந்துவ கண்ண தீந்து தீரன தஹாய நான் தஹாய அரகன ஏக கரண்ணே கேன இல்லி மதமாய கரு நியூஜ கதாநாயக
your concern, I shall bring it to the notice of the Secretary General of Parliament. Question, second round, questions, oral answers. Honorable Hesha Vithanagi Ankumura Arachi.
Yojja Kathanaayaka Thumani, Hesha Vithanagi Mantri Thumma Venuin, Pravahana Mahamarga Varaya Saha Civil Guan Seva Menthumma Genga Haram. Sabanaayaka Thumma. Sabanaayaka Thumma.
Honorable Dhanushka Ranganathan to ask the Minister of Finance, Planning and Economic Development. Prashna Ahanna? Honorable Minister. Prashne ahanna kawuru mantri thuma wenuwen kawuru ahanna please.
Mama e prashne ahano.
Yes, Honorable Member. Honorable Leader of the House.
Hari,
ඒ තුමා වෙනගේ මන්ත්‍රී
Question number 4, Honorable W.H.M. Dharmasena to ask the Minister of Agriculture, Livestock, Land and Irrigation.
Niyojya Kathanayakathumani Dharmasena Mantri Thuma Venuven, Kushi Karma, Pasu Sampath, Idam Saha, Vari Marga Thuma Genga Hano.
Question number 5, Honorable M. Nizam Kariappa PC to ask the Minister of Transport, Highways, Ports and Civil Aviation.
Now, Anka Paha, Pravahan Mahamarga, Varaya Saha, Civil Gwan Seva Amat Thuma Genga Asami.
Deputy Minister of
Aika Vartamane Kolamba Madakalapu Ratri Tapal Dumri Bagatakana